ගරු රවී කරුණානායක මන්ත්‍රතුමාට විනාඩි 25ක කාලයක් ඇත්තේ.
ස්තුතියි මුලසුන රුඩ මන්ත්‍රමනි. මම මේ අවස්ථාවේ ප්‍රථමයෙන්ම අපේ සමස්ත රටේ රණවිරුවන් සහ පොලිසිය සහ ඒ හදිසි කටයුතු සම්බන්ධ වැඩ කරන සියලු දෙනාට අපේ ස්තුතිය මම පුද කරන්න කැමතියි. හැම අවස්ථාවෙදිම අපේ රණවිරුවන් මේ රටේ ස්වෛරීභාවය සහ ඒකභාවය රැකගෙන සිටලා තියෙන කොටසක්. ඒ අය මෙවැනි අවස්ථාවක තමයි ඒගොල්ලන්ගේ සේවය වටිනා බව ඔප්පු කරලා පෙන්ලා තියෙන්නේ. ඒ වගේම ආපදා සේව සම්බන්ධයෙන් කැපවල වැඩ කරන සියලු දෙනාටම අපේ ස්තුතිය සහ ප්‍රණාමය අපි පුද කරනවා. ඒ වගේම අපි මේක 2003 2015 2016 ප්‍රශ්න ඇති වුණ අවස්ථාවේදී මේ සියලු අයටම විශේෂ දීමනාවක් අපි දීලා තිබා ඒගොල්ලොන්ගේ කැපවීම සහ වැඩ කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා ඒක නැවත මතක් කළා ඒගොල්ලොන්ගේ සේවය අගය කිරීම. ත්‍රිවිධ හමුදාවේ පවුල්වලටත් දීලා තියෙන වරප්‍රසාද කපහරින් එපයි කියන එක මම කාරුණික ඉල්ලීමක් මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. මොකෝ මට අයිලන් පත්තරේ නොවැම්බර් 11 වෙනිදා තියෙනවා NPP government urged to reconsider decisions to abolish concessions granted to the military families. ඉතින් මං හිතන්නේ ඒක නිවැරදි කරන්න අවශ්‍යයි. මොකෝ මේක අත්‍යවශ්‍යයි. ඒ ආගේ මහන්සිය වැඩ කරන සේවය අගය කිරීමට. අපි අයවැය ගැන කතා කරන්න පටන් ගත්තොත් මං හිතන්නේ සම්පූර්ණ වියදම දරන බිලියන් 8980ක් සහ ආදායම 5255ක් වුණාම ග්‍රොස් ෆයිනෑන්සිං නීඩ් එක 3740යි. ඒකෙන් අපි ණය මවනවා 1740ක් එන අවුරුද්දට. මම මේ කතා කරන්නේ අද මේ ව්‍යසනයේ තත්ත්වයට පත් වෙලා තියෙන එක අන්තිමට කතා කරන්න මොකෝ මට වැඩි අත්දැකීමක් දැකලා තියෙන මන්ත්‍රීවරු කතා කරලා තියෙනවා. මම හිතන විදිහට අයවැයත් ගැන කතා කරන අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ නිසා දෙක මිශ්‍රණය කරලා මම මේ අවස්ථාව ගන්නවා. ඒ වගේම මුදල් අමාත්‍යංශයේ මෙතෙක් තුර මහ බැංකුවේ කටයුතු කරපු පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් එක රාජ්‍ය ණය කළමනාකරණ පනත දැන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක අපි විපක්ෂයක් වශයෙන් කොතරම් නම්‍යශීලීව ප්‍රශ්න තියෙන අවස්ථාවේදී අපි විවාදයෙන් තොරව අපි ලබා දීලා තියෙනවා ඒක කටයුතු කරන්න. ඒක අපි මුදල් අමාත්‍යංශයේ සියලු දෙනාම සුබපත් වෙනවා මේක හරියාකාරව ඉෂ්ට කරගෙන යන්න ඉදිරියට. මතක තියාගන්න අවශ්‍යයි අද ණයක් ගන්න රටක 9.8% පොලි අනුපාතයක් තමයි රට දරන්නේ. ඒක විදේශ ණයවලට US ඩොලර් මං හිතන්නේ බිලියන් 38ක් තියෙන අවස්ථාවක ඒකට අපි පොලි අනුපාතය 7% ගෙවනවා. ලංකාවේ දේශීය වශයෙන් ගන්න ණයවලට 12%-13% විතර ගන්නවා. සමත්වයක් වශයෙන් අපර 9.8% පොලි අනුපාතයක් ගෙවනවා. හැම පොලි අනුපාතයක් වැඩි වෙන එකට අපේ අයවැයකට බිලියන් 170ක් වැඩි වෙනවා කියන එක මතක තියාගෙන තමයි අපි ගමන් කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා මුදල් අමාත්‍යංශයට එයාගේ අලුත් කර්තව්‍යයට සම්පූර්ණ සහයෝගය ලබා ගන්න අවශ්‍යයි. නමුත් මේක ලිඛිතව මහ බැංකුවේ ගත යුතුයි. මොකද ඒගොල්ලොන්ගේ හිසරද්දය මෙහාට එනකොට ඒගොල්ලොන්ගේ ප්‍රශ්නත් මෙහාට ගේන්න පුළුවන්. ඉතින් මං හිතන දේ නිලධාරීන්ට කියන්න අවශ්‍යයි. ඒකේ ස්ටෑන්ඩඩ් ඔපරේටින් ප්‍රොසීජර්ස් ඔක්කොම අරගෙන කටයුතු කරන්න. මං එතනට යන්නේ මොකද මේ රටේ ණය ක්‍රියාත්මක කරන මහ බැංකුව අත හොදගෙන ගෙනවා. මම මේ පාර්ලිමේන්තේ හැම දවසම කතා කරලා තිබෙනවා මේ මහ බැංකුව කටයුතු කරන ආකාරය රට රහිත කරවෙන අවස්ථාවක්. යම් දේවල් හොඳයි නමුත් බැහැයි කියනකොට මෙතන බොහොම අය බයෙන් කතා කරන්නේ මහ බැංකුවට. මේ මහ බැංකුවේ වැඩි කල් යන්න ඉස්සලා පෙනේවි ඇයි මම මේක මෙතෙක් තුර තනිව මේ සටන ගෙනහිලා තියෙන්නේ කියන එක. දැන් අප රටේ 114ක විතර ණය මැවීමක් ඇති වෙලා තිබ්බ එක 2025 අප්‍රිල් ඉඳන් මේක වැඩිලා තියෙනවා. දැන් 122කටම අවලා තියෙනවා. මේ මැවීම තුළ අපට පේන්නේ කෘතිම වශයෙන් ණය ඇති කරන ලීසින් වලට බිලියන් 1.3කට ට්‍රිලියන් 1.3ක් වැඩි කරලා තියෙනවා. මේ අපේ උකස් වලට බිලියන් 354ක් සහ ක්‍රෙඩිට් කාඩ් වලට 310යි. මේක තුලින් අපට පේන්නේ අවශ්‍ය තැනිවලට නෙමෙයි අපි ණයක් මවන්න හදන්නේ. මේක තමයි මේක ප්‍රාග්ධන වියදම් වලට නම් එක වෙනම දෙයක්. හැබැයි අපි ණය ගෙවීමට තමයි ණය ඇති කරන්නේ. ඉතින් මහ බැංකුවේ කියනවා ඔව් අපි දැන් ණය මවලා තියෙනවා. ණය මවන්නේ ණය ඇති කරන්න නම් ඒකේ රට දෙන හානිය මොකද්ද? ඒකේ ප්‍රතිලාභය මොකද්ද? ඉතින් මම මේ අවස්ථාව උපයෝගී කරගන්නේ පෙන්වන්න අපි කොයි ආකාරයෙන්ද මේ ණය මවනවා කියලා කිව්වහම රටේ අභිවෘද්ධියට මවන්න ඕනේ. නැත්නම් වෙන්නේ අපි නිකන් අහිංසක කට්ටියගේ ණයබරතාවය වැඩි කරන්න විතරයි කටයුතු වෙන්නේ. ඉතින් මම මේ අවස්ථාව නැවත මතක් කරන්න කියන්නේ මොකෝ අපි 2015 මමත් අපේ රංජිත් මද්දුම්බන්නර ඇමතිවරු වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී අපි බැලුවා මේ රටේ ව්‍යසනය හැම අවුරුදු 4-4 වෙලා තියෙනවා. අපි 2003 තාමත් දරුණු ගංවතුරක් තිබ්බා. 2004 සුනාමියක් ආවා. 2010 ගංවතුර ආව නැවත. 2017 නායයමක් එක්ක ලොකු ගංවතුර තිබ්බා. 2020 කොවිඩ් සහ 2021 එක්ස්ප්‍රස් වර්ල්ඩ් වලින් ප්‍රශ්න ඇති වුණා. මේ නිසා අපි 2015 මුදල් ඇමති වශයෙන් මමත් අපේ රංජිත් මද්දුම්බන්නරත් අපි ලෝකේ ලංකාව ප්‍රථම වතාවට ලෝකේ අපි නැචරල් ඩිසාස්ටර් ඉන්ෂුරන්ස් ස්කීම් එකක් ඇති කළා තිබ්බා. ලෝක බැංකුව අපට ඇවිල්ලා කිව්වා කොයි ආකාරයෙන්ද අපි මේක හොයලා බලලා තියෙන්නේ. මොකද ලෝකේ රටවල් 222 කින් මේක තමයි ප්‍රථම වතාවට අපි මේ රක්ෂණ ක්‍රමය ඇති වෙලා තිබ්බේ. අපි ඒක පටන් ගත්ත 2016 අපි ප්‍රීමියම් එක ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක මිලියන් 330ක් ගෙව්වා. ඒකට අපේ කොළොන්නාවේ තිබ්බ ගංවතුරෙන් කොස්කොඩ තිබ්බ ප්‍රශ්නෙන් අපි බිලියන් 5500ක් අපර ලබා ගන්න පුළුවන් වුණා රක්ෂණ ඉන්ෂුරන්ස් එක තුලින්. 2017 වර්ෂයේ ඒ වගේ දෙයක් තිබ්බ නිසා මිලියන 800කට වැඩි වුණා. නමුත් අපිට පුළුවන් වුණා මිලියන 6800ක් රක්ෂණ තුලින් ලබා ගන්න. නමුත් ඊට පසුව මේක නවත්තලා තියෙනවා. මේ වගේ අපරාධ වැඩ නිසා තමයි මේ ඉරිසියාවේ ඇති වෙන දේවල් තුලින් අන්තිමට රක්තත වෙන හේනිය තමයි මෙතනින් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේක ඇත්ත වශයෙන්ම මතක් කරේ මගේ අමාත්‍යංශ වැඩ කරපු ආනන්ද සිල්වා මැතිතුමා දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එතුමා මේ සම්පූර්ණ මේ සම්බන්ධයෙන් තිබ්බ ලියකියවිලි ටික මට එව්වා. ඊට පස්සේ මෙහි දේශීය වශයෙන් කම්පැනික් තියෙනවා ස්ට්‍රැටජික් ඉන්වෙස්ට්මන්ට් බිස්නස් කියලා. ඒකේ ඉන්ද්‍රජිත් ෆොනෑන්ඩෝ තමයි ඒකේ සභාපති. මම මේ නම් කියන්නේ එදා අපි නොදැනුවත් දෙයක් මේ ඉන්ද්‍රජිත් ෆොනෑන්ඩෝ මහතා අපිට ගෙනල්ලා දුන්නා. අපේ කැබිනට් එක අනුමත කරා. අපට ඒකෙන් රටට ලොකු මුදල් ප්‍රමාණයක් ඉතුරු කරන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මංජුල සිල්වා ජාතික රක්ෂණ බාර අරමුදල. ඒක තුළ මේ අය එදා ලබාගත් දේ මං කාරුණික කියනවා. මම මේක ටේබල් කරනවා. මේ ආණ්ඩුවටවත් ඒක ඉදිරියට අරන් යන්න පුළුවන් අවස්ථාවක් ඇති කරනවා. මේක තුළින් ඉදිරි අනාගතේ මේ එන අනිසි දේශගුණ තත්ත්වය निराකරණය කළා. ඒක ලැබෙන අලාභය යම් විදිහේ රක්ෂණ ප්‍රතිරක්ෂණය තුළින් අපට ආරක්ෂා කරන්න පුළුවන් වැඩ කටයුත්තක් වෙන්නේ එකයි. ඒ නිසා මං කාර්නික ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ නිර්දේශ පාලනය කරන්න, කතාවට වැඩි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මේක තුළ මේ ව්‍යසනය තුළ ඇති වෙලා තියෙන දේවල් තුළින් කරුණා කළා. මං දැක්කා අද හැමදෙනාම කතා කරනවා, අපේ විපක්ෂ නායකතුමත් කතා කරා. මම එදා ඉඳන් කතා කරපු පරාටේ මේ තියෙන මේ කටයුතු ටික කරුණා කළ මේ අවස්ථාවද නවත්තන්න කියන එක මතක් කරන්න කැමතියි. ඒ වගේම ඒකට දීලා තියෙන පොලී අනුපාතය තාමත් අධික මට්ටමක්. මේ වගේ අවස්ථාවක මං හිතන්නේ ලංකාවේ දිස්ත්‍රික් 22ක එසෙන්ෂල් සර්විසස් කමිෂන් කොමිෂනර් ජෙනරල් ඒ ප්‍රභාත් මැතිතුමා කියලා තියෙනවා දිස්ත්‍රික් 22ක මේක බලපාලා තියෙනවා කියලා. ඒ නිසා කාරුණික මේ වගේ දේවල් මම මේ අවස්ථාවේ මතක් කරනවා. මේ පරාතයක මහ බැංකු තුලින් ඒක අත්විටුවන්න කියලා. ඒ වගේම බැංකු පොලි ප්‍රමාණයත් ඒක වැඩ කරන වැඩ නොකරන කර්මාන්ත සහ සේවා අංශවලටත් ඒක යම් කාල පරිච්ඡේදයක් දෙන්න කියන එක. මම උදේ පාන්දර කතානායකතුමා ඔතන ඉන්නකොට පෙන්වන්න හැදුවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ අය නොවැම්බර් මාසේ 29 වෙනිදා තමාගේ බදු ගෙවන්න තව සුමානයක් දික් කළ තියෙනවායි කියලා. අපි වාර්තා වෙලා තියෙනවා මම හිතන්නේ පවුල් 104,000කට වැඩි අනාථ වෙලා තිබෙනවා. 118ක විතර පිරිසකට මේ ප්‍රශ්නේ විඳදරන්න වෙලා තිබෙනවා. ඒ නිසා කරුණාකර මේක සුමානකින් දික් කළා හරියන්නේ අද යම් තැන්වල තාම යන්න බැරිලා තියෙනවා. අපේ විපක්ෂ මන්ත්‍රීවරු යන හැමතැනම ඒගොල්ලන්ට පුදුම වෙලා තියෙනවා කවුරුත් ඒ පැතිවලට ගිහිලා නැහැ කියලා. මේ අවශ්‍ය දේශපාලනය කරන එකනේ මේ අවශ්‍ය වන්නේ. නමුත් ඒ ඇයට නිකරුණේ ප්‍රශ්නයක් ඇති නොවන විදියකට මං කාරුණික ඉල්ලන්නේ එදා කතානායකතුමාගේ උදේ මතක් කරන්න ඇදුවේ මොකෝ අගමැතිණියත් හිටියා, ඒතොර අනිල් ජයන්ත ඇමතුමත් හිටියා. මේක කරුණාකර තව මේ අවුරුද්ද අග වෙනකන්වත් කාල පරිච්ඡේදයක් දෙන්න. මොකෝ මේ ඔන්ලයින් තිබ්බට වැඩක් නැහැ. ඒගොල්ලන් කම්පියුටර් තියාගෙන කෑම වේලක් කන්න බැරි අවස්ථාවක බදු ගෙවෙනක නෙමේ මතක් වෙන්නේ කොහමද ජීවත් වෙන්නේ කියලා. ඉතින් මේ මාසේ මේ අවුරුද්ද අග වෙනකන්, ඒ කියන්නේ මේ මාසේ අග වෙනකන් අවස්ථාව ලබා දෙන්න කියන එක මම ඉතාමත් කාරුණික ඉල්ලනවා ඒ සියලු දෙනා ගැනම. ඒ වගේම අපේ රජයේ සේවය අද රජය සේවය ලක්ෂ දාසයක පිරිසක් ඉන්නවා. නමුත් මේකේ පලදායි වැඩ කරන ලක්ෂ දහ ලක්ෂ හය හත අටක් ඉන්නවා. මේ අයට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. අද මේ අවස්ථාවේදී රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතුමා පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේටර් ඉන්න අවස්ථාවේදී ඒ කරපු දිරිගැන්වීම අද සම්පූර්ණ නැතිලා තියෙන ඒගොල්ලෝ බයෙන් වැඩ කරන්නේ. මොකද ඒගොල්ලෝ රජය සේවයේ මැද වැඩ කරනවා නම් ලක්ෂ නිපුරාජ්‍ය ඇමතුමාත් ඊයේ අපි ගියා කොළඹ දිස්ත්‍රික් ඩිවිෂන් සෙක්‍රටරි මීදිමට බලන්න එතනට ඇවිල්ලා තිබ්බද කට්ටිය අගමැතිනි එනවා ඔබතුමාලා ඇමතිවරු එනවා එතනට එන්නේ දෙවනි තුන්වෙනි පෙළේ කට්ටිය. මොකද ඒගොල්ලෝ තීන්දුව ගන්න බය නිසා. මොකද ඒගොල්ලෝ රජයේ සේවයේ මැද ඉන්නකොට ඒගොල්ලන්ට AR FRs ගැන කතා කරන්න තියෙනවා. ඔඩිටර් ජෙනරල්ට උත්තර දෙන්න තියෙනවා. CID පොලිසියකින් උත්තර දෙන්න තියෙනවා. සිබොක් එකට කටයුතු කරන්න තියෙනවා. මීඩියා එකයි සෝෂල් මීඩියා එකට උත්තර දෙන්න තියෙනවා. කෝප් ඇන් කෝපා එකට ආවහම ඒගොල්ලෝ හෙම්බත් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ හිතන්නේ මොකෝ අපි ප්‍රශ්නයක් අපි වැඩක් කරලා ප්‍රශ්නයක් ඇති කරන්නේ වැඩ කරේ නැත්නම් ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ එහෙනම් වැඩ කරන්නේ නැතුව ඉන්න එක තමයි සාමාන්‍ය සිරිත බවට අද පරිවර්තනය වෙලා තියෙන්නේ දැන් මේ වගේ අපි අයවැයක් යම් විදියකින් සාර්ථක කරගන්න මේක තමයි මූලික සිද්ධාන්තය මේ රජයේ නිලධාරීන් තමයි චීෆ් අකවුන්ටින් ඔෆිසර්ස්ලා ඒගොල්ලන් දිරිගැන්වුවේ නැතුනොත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ නිසා මම කාරුණික ඉල්ලන්නේ මේක නැවත කොහොමද අපි ඒගොල්ලෝ දිරිගන්වන්න පුළුවන්. කොහොමද මේ අයවැය ඉලක්කය සපුරන්න පුළුවන්. මේ අවුරුද්දේ 132යි වියදම් කළා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක කොහොමද කටයුතු කරන්න පුළුවන් වන්නේ කියන එක මම ඉතාමත් ඕනේ කමින් කියනවා. ඒ වගේම තමයි මම මේ පාර්ලිමේන්තුවේ මහ බැංකුවේ ස්වාධීනත්වය ගැන අහනකොට අපි ප්‍රශ්න 6ක් අහලා තියෙනවා මහ බැංකුවෙන්. අපේ අනිල් ජයන්ත ඇමතුමාට සහ අගමැතිනියට උත්තර දෙන්න බැරිලා තියෙනවා. මොකද මහ බැංකුවේ උත්තර එන්නේ නැහැ. මම ප්‍රශ්නයක් අහලා තියෙන්නේ මේ රටේ බංකෘත්භාවය ප්‍රකාශ කරන්න. හරි මේ යම් විදියකින් ඩෙත් ස්ටෑන්ඩ් ස්ටිල් එක. ඒ කියන්නේ ණය ගෙවීම යම් తాවකාලිකව අත්සිටුවන්න. මේ පාර්ලිමේන්තුව ඇර තව කාටත් ඒ සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න බෑ. එහෙනම් මේ පාර්ලිමේන්තුව අවසර දීලා නැත්තම් ඒ දීලා නැති එක කොයි ආකාරයෙන්ද කවුද මේ බලය ලබාගෙන කටයුතු කරලා තියෙන්නේ? අද ලංකාවේ ණය ගන්න බැරි වන්නේ එදා ණයබරතාවය ප්‍රකාශ කරපු නිසා. කවුද ණයබරතාවය ප්‍රකාශ කරන අවසර දුන්නේ? මේක තාම උත්තර දීලා නැහැ. දැන් පාර්ලිමේන්තුවේ මාස දෙකක් අහලා තියෙන ප්‍රශ්නෙකට උත්තර ලැබෙන්නේ නැත්නම් මොකද මේ පාර්ලිමේන්තුවේ වටිනාකම? අපි මේ අහන්නේ නිකරු නෙමෙයි. අපි අහන්නේ යම් විදි ඉදිරි දැක්මක් අපි දැකලා තියෙන මේ අවුරුදු 30ක මේ පාර්ලිමේන්තුව කොහොමද මේ හැසිරෙන ආකාරය? මේකේ දේශපාලන බණින එක තමයි ඒගොල්ලෝ කරන්න හදන්නේ. නමුත් දැන් විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂය ගිල තියෙන ඒ අයට මේකේ යම් විදියකින් වගකීම දරන්න වෙලා තිබෙනවා. ඒක තුල ඒගොල්ලෝ දැනගන්න පුළුවන් වේවි. ජනාධිපති ජනතාව පත් කරන ජනාධිපතිට අවශ්‍ය වුණත් පොලි අනුපාතය අඩු කරන්න ඒ මහ බැංකු කියාවි නැහැ ඒක කරන්න බෑ. පත් වෙන ජනතාව දෙන වරුන්ට වැඩිය පත් නොවන පත් කළා තියෙන එක්කෙනෙක්ට පුළුවන් මේ රටේ මූල්‍යංශ ඉදිරියට ගෙනියන්න. මේක තුලින් තමයි එක පොලි අනුපාතයක් වැඩි වුණොත් මේ ආණ්ඩුවකට ජනතාව පත් කළ තියෙන ආණ්ඩුවකට වියදම් කරන්න පුළුවන් හැකියාව බිලියන 170කින් අඩු වෙනවා. මෙන්න මේක තමයි මම පෙන්වන්න හදන්නේ. ඒ නිසා කවුද මේක බංකොලොත් කරේ කියන එකට අඩු ගානේ හෙටවත් මේ පාර්ලිමේන්තුව දැනුවත් කරොත් අපිට පුළුවන් වේවි අපේ ක්‍රෙඩිට් රේටින් ඉම්ප්‍රූව් කරන්න. ඊට පස්සේ අර්ථසාධක අරමුදල මේකේ යම් විදියකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේවල් කරනවා නම් ආණ්ඩුව ඒගොල්ලෝ කියලා තියෙනවා මේකත් ස්වාධීනත්වයට රකින්න ඕනේ කියලා. නමුත් ඒක තාම මහ බැංකුව රැකගෙන තියෙනවා. ඇයි එහෙනම් මේක ඇති වෙලා තියෙන්නේ? මේ නිසා මං කාරණා කිල්ලන්නේ අනිත් එක තමයි මේ රටේ පෙන්ෂන්. අපි විශ්වාම වැටුප් වලට මේ අවුරුද්දේ බිලියන් 510ක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ පඩි නඩි වලට බිලියන් 1300කින් අපේ විශ්වාම වැටුප් බිලියන් 510ක්. මේක තව අවුරුදු 10කින් මේක බිලියන් 1100කට වැඩි වෙනවා. ඒ නිසා මේක දරා ගන්න පුළුවන් මේවකට. මොකද අයවැයකින් මේක වෙන් කරන්නේ නැහැ මුදල. ඒක කෙරින්ම ඒ අවුරුද්දේ මේක වෙන් කරන්න තියෙන හැකියාවක්. ඒ නිසා මේක පෙන්ෂන් අරමුදලක් ඇති කරලා මේක කලමනාකරණය කරන්න. නැත්නම් ඉදිරියට මේක ලොකු බලපෑමක් ඇති වෙනවා. අද ණය ගෙවන්න ණය ගෙවීමේ පොලි අනුපාතය තමයි ඒකේ 170ක් තියෙන්නේ. ඊට පස්සේ ප්‍රාග්ධන වියද මේකෙන් ගෙවන්න තියෙනවා. ඊට පස්සේ පඩි නඩි වලට 135ක් 40ක් යනකොට මේ පෙන්ෂන් එකට තව බිලියනයක් ගියොත් අපට සෞඛ්‍යයට අපේ අධ්‍යාපනයට දැන් අගමැතිනිය කතා කරපු 106.5% දළ දේශ නිෂ්පාදනය කොහොමද වෙන් කරන්න පුළුවන්න්නේ අපේ සංවර්ධන කටයුතු වලට කොහොමද ඇතිවන්නේ කියන ප්‍රශ්නය තමයි මම ඉදන් මූලිකව තියෙන්නේ. මේ කතා කරන මොහොතේ අපි අහපු කමිටි ඔෆ් පබ්ලික් ෆයිනන්සින් අහපු දෙයක් ඒක තුළිනුත් මේගොල්ලෝ මාස සුමාන පහක් ඉල්ලලා තියෙනවා මේකට උත්තර දෙන්න පාර්ලිමේන්තුවට. ඒ නිසා මහ බැංකුවේ ක්‍රියාදාමය අපි නැවත බලා ගන්න අවශ්‍යයි. කොහොමද මේක කොහොමද මේක කටයුතු කරන්නේ කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන හැම අවස්ථාවෙදිම ප්‍රශ්නය බිල්ලෙක් මවන්න ඕන වුණාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගේනවා. නොදන්න කටියට කියන්න පුළුවන්. නමුත් අපි වගේ අය මේ 15 වෙනි අග්‍රීමන්ට් එක කතා කරලා ඒවත් එක සාකච්ඡා කරාම ඒගොල්ලෝ හිස නමනවා. තමා දැනුවත් දැනගන්න පුළුවන් වුණොත් ඒගොල්ලෝ කරන ආකාරය කොහමද, අපි කරන ආකාරය ඒගොල්ලෝ විශ්වාසයක් ඇතිවෙන් කටයුතු කරන්න පුළුවන් වන්නේ කියලා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු මේ 2026 දෙසැම්බර් 31 වෙනිදා අවසන් වෙනවා. ඒ අවසන් වෙනකොට මෙතෙක් තුර මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ආණ්ඩුව තුළින් ගෙනිච්ච ආකාරයටම ගෙනිලා තියෙනවා. අපි ඒක මා ඒක ඒකේ මූල්‍ය විනයක් තියෙනවා කියලා මම පිළිගන්නවා. මොකද ඒක වටිනාකමක් තියෙනවා. දැන් 26ට පසුව 27 වර්ෂය පටන් ගන්න තව දවස් 370ක් විතර තියෙන්නේ. ඒ පටන් ගන්න අවස්ථාවේදී ආණ්ඩුව සූදානමින් සිටිනවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන ඒ ස්කෙලිටන් මේවා එක, ඒ කියන්නේ ඒගොල්ලෝ හදපු රාමුව තුළ එලියෙන් ගමන් කරන්න සූදානමින් සිටිනවද නැද්ද කියන ප්‍රශ්නේ ඇති වෙනවා. මේක තමයි මං හිතන්නේ ලොකුම ප්‍රශ්නේ. අද හැම එකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා එතනින් නැවතුණාම අපේ කොහොමද ඉදිරි අනාගත ආදායම හොයාගන්න පුළුවන් වන්නේ? දැන් පඩි වැඩි කරන්නේ නැහැ කිව්වහම ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මේක පුද්ගලික අංශ දෙන්න කිව්වහම ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. යම් විදියකින් විශ්වවිද්‍යාලයේ යම් දේවල් සංවර්ධනය කරන්න ඕන නම් නෑ, ඒකත් කරන්න බෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. දැන් එහෙමනම් තව දවස් 374කින් තමයි තියනවාද මේ ලස්සන රටකට කොහොමද අනාගතයක් ඇති කරන්නේ කියලා. මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. මට පේන්නේ නෑ, අදහසක් තිබ්බට සීනියක් තිබ්බට ඒක ක්‍රියාත්මක කරන මාර්ගය නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් කොහොමද අපි ඒක ඇති කරන්න අවශ්‍ය වෙන්නේ? දැන් මේ අවස්ථාවේදී අපේ රට මේ ව්‍යසන තත්ත්වය අපි හිතුවේ නැති දෙයක් ඇති වෙලා තියෙනවා. මේක හැම ආණ්ඩුවකටම ඇති වෙලා තියෙනවා. මේ 76 සාපේ කිව්වා මේ වගේ සාප ගණනාවකට මේ ව්‍යසන තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අධ්‍යක්ෂකම තුල අපර කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන අපි බෝඩ් ලෑලි අල්ලන්නේ නැත්තේ, අපි ප්‍රශ්න කරන්නේ නැත්තේ, තියෙන හැම රැස්වීම වලට අපි ගිහිලා උදව් කරන්න හදන්නේ. නමුත් ඒ අවස්ථාවත් පාර්ලිමේන්තුවේ යම් මිතේ ගිලිහැරිය අපට පෙනුණා. ඒක ඉතාමත් ඛේදවාචකයක්. අපි මෙතන උදව් කරන්න හදනකොට ඇයි මෙතන අපි දැක්ක ප්‍රසම්පාදන කොමිටු තුල මුදල් ලේකම් ඉදිරිපත් කරනවා මෙහෙම තමයි කටයුතු කරන්න ඕනේ වන්නේ. ඒ ඉදිරිපත් කරේ රනිල් වික්‍රමසිංහ 2024 ඉදිරිපත් කරපු චක්‍රලේඛන. ඒ චක්‍රලේඛන මේ වගේ ව්‍යසනයක් තියෙන තත්ත්වේ කොහොමද ඇති කරන්නේ? ප්‍රසම්පාදන කොමිටු ඇති කරන්න පුළුවන් නම් සුමාන දෙකකින් මේ බත් පැකට්ටයක් හම්බෙලා නැත්තේ කොළඹ දිස්ත්‍රික්කේ හරි මොනරාගල හරි බදුල්ලේ හරි මහනුවරයට කොහොමද මේ ප්‍රසම්පාදන කොමිටු තුලින් ගමන් කරන්න තියෙන්නේ? ඒ නිසා තමයි අපි කිව්වේ හදිසි නීතිය දාන්න ඕනේ කියලා. අපි මේ කිව්වේ විපක්ෂෙන් හදිසි නීතියක් ඇති කරන එක නෙමෙයි, ඒ ක්‍රමවේදය ඇති කරලා පෙන්නන්න. ඒ අධ්‍යක්ෂකම තුල අපි දැනගත්ත දේ අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒගොල්ලොන්ගේ කාර්යය වන්නේ ආදායම වැඩි කරන එක, ඒගොල්ලෝ කොහොමද ප්‍රතිපත්ති ෆිස්කල් කන්සොලිඩේෂන් නැතිවෙන එක, ඊට පස්සේ මහ බැංකුව ඒගොල්ලෝ ස්වාධීනත්වය කියලා ඒගොල්ලෝ රකින්න බලන්නේ ඒගොල්ලොන්ගේ මේ එක්ස්චේන්ජ් රේට් එක, විදේශ විනිමය අනුපාතය සහ පොලි අනුපාතය. ඊට පස්සේ රටේ වර්ධනයක් අවශ්‍යයි. රටේ වර්ධනය මේ වගේ තියෙන රටක මන්ත්‍රෝද්භාවය එළියට එන්න හදන රටක අඩු ගානේ 7-9% වර්ධන වේගයක් තියෙන්න ඕනේ. මේ වර්ධන වේගයේ 7-9% ලබා ගන්න ආයෝජන තියෙන අවශ්‍ය 145%. මේ 145%ට අද තියෙන 15, 17, 18 නම් කොහොමද ඒක වැඩි කරන්න පුළුවන් වන්නේ? දැන් කොන්දේසි එක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ අපි 2028 ඉඳන් බිලියන් 6.5ක ණයක් ගෙවන්න අවශ්‍යයි. ඒකෙන් 135ක් විදේශ ණය, අනිත් එක දේශීය ණය. ඉතින් මේක ගෙවන්න අපේ කොහොමද ආයෝජනය තුලින් අපනයන වර්ධනයක් ඇති කරන්න පුළුවන් වන්නේ? අපි බොහොම සතුටු වෙනවා මේ රටේ දේශීය ආදායමක් ලබා ගන්න එක. ඒකත් ගෙවන එකට ගහනවා මිසක් අලුත් ප්‍රසාරණ කිරීමේ වැඩපිළිවෙළක් නෙමෙයි තියෙන්නේ. ගෙවන එක්කෙනාට ඔන්න හම්බුන එහෙන තවත් 100%ක් එකතු කරලා දරා ගන්න බැරි තත්ත්වයකට අපි ඇත් වෙලා තියෙනවා. අර ඉංග්‍රීසියෙන් කියනවා affordable, willing to pay but not affordable to pay. මෙහෙම කරාම මොකද්ද මේක ඇතිවන්නේ? ඒ නිසා ව්‍යාපාරය යන්නේ profit driven, economies ආර්ථිකය යන්නේ policy driven. ඉතින් ඒ policy, ඒ කියන්නේ තියෙන ප්‍රතිපත්තියයි ප්‍රායෝගික ගමන තුළ ලොකු පරස්පරයක් තියෙනවා. ඒ නිසා කොහොමද අපි මේක ඇති කරන්නේ කියන එක අපි මේ අවස්ථාවේ බලාගන්න අවශ්‍යයි. ඒ නිසා මම කියනවා මේ ඇන්ටි ඉන්ෆ්ලේෂන් කියන්නේ උද්දමනය පාලනය කරන්න ගිහිල්ලා රටේ ආර්ථික සංකෝචන කිරීම තුළ අද ඇති වෙලා තියෙන ප්‍රතිවිපාක නිසා අපේ දළ දිශයේ නිෂ්පාදනය බිලියන් ට්‍රිලියන් 33ක් තියෙන එක අද ට්‍රිලියන් 32යි තියෙන්නේ. ඒ නිසා එන අවුරුද්දේන වර්ධනය අඩු වෙලා තියෙනවා. ඒක තුල අපි ප්‍රාග්ධන වියදම් කරේ නැතුණාම ඒකේ බලපෑමක් තිබෙනවා. මං මේ අවස්ථාව ප්‍රයෝගික කරගන්නේ මේ වැටලා තියෙන අවස්ථාවේදී අපි නැගිටින අවශ්‍ය වෙන එකමුතුව පාට පැත්තකට දාලා රටක් ඉලක්කය කළ වැඩ කරන්න තියෙන අවස්ථාව ඇතිරලා තියෙනවා. දැන් මේම කියනකොට ආදායම බේස් කරලා ටැක්ස් බේස් එක මං කිව්වා වගේ මේකේ ආදායම වැඩි වුණාට තමාගේ තියෙන ටැක්ස් බේස් එක වැඩි වෙලා නැහැ. ගෙවන ප්‍රමාණය වැඩි වෙලා නැහැ. දැන් 2015-16 අපිට ලක්ෂ 12ක මේ ටැක්ස් ෆයිල් තිබ්බා. අද තාම තියෙන්නේ මම හිතන විදිහට ටැක්ස් ෆයිල් ලක්ෂ 11යි. ඉතින් මොකෝ 2021 මේක සම්පූර්ණ යම් ප්‍රමාණයක අඩුවන නිසා ඒක ප්‍රතිවිපාකයි. ඒක කොහොමද වැඩි කරන්නේ? එතකොට අපි බලන්න ඕනේ ක්‍රිප්ටෝ කරන්සි. දැන් මේ ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධනේ වෙලා තියෙනවා. නමුත් මේ අයවැයෙන් 7-5ක් ආදම හොයන්න මාර්ගයක් ඇති කළ නැහැ. මොකෝයි ඒක යම් අයට මේකෙන් ආදම උපයන්න පුළුවන් කටයුත්තක්ද කළා තියෙන්නේ. ඒ නිසා තමයි මම කිව්වා ආදම වැඩි කරන්න හැදුවට මේකේ ටැක්ස් බේස් එක වැඩි කරන්න හදලා නැහැ. ඒ නිසා මම හිතන විදිහට මේකේ ආනයන කරන අවස්ථාවේදී අපිට පුළුවන් මේ රටේ විදේශ විනිමය ආරක්ෂා කරන්න. අද පොල් තෙල් මේ රටට ගේනවා. මේ පාම් ඔයිල් ඒ කියන්නේ පාම් තෙල් මේ රටට ගේන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා මේකේ බදු ප්‍රතිපත්තිය සහ නීතියෙන් අවලංගු කළ නිසා පාම් ඔයිල් ඉම්පෝර්ට් කරන එක මේ රටට බිලියන් ආදායම බිලියන් 19කට 20කුත් ප්‍රමාණයක් අද අවුරුද්දකට අහිමි වෙනවා. විදේශ විනිමය වශයෙන් US ඩොලර් මිලියන් 300-350ක් විතර අතර ප්‍රමාණයක් අහිමි වෙනවා මේ රටට විදේශ විනිමය. මේ රටේ විදේශ විනිමය තමයි අපිට අවශ්‍යම අත්‍යවශ්‍ය දේ. ඉතින් මේ වගේ දේවල් තහනම් කරනවට වැඩිය රටට ඔබින මේ 2021 ඉස්සෙල්ලා රටේ ජනතාව මේ පාම් ඔයිල් කියන්නේ මේ පාම් ඔයිල් තෙල් වලින් ආනයන කරලා ඒක කිසිම අහිතකර තත්ත්වයක් ඇති නොවන තත්ත්වයක් තමයි පෙනුනේ. ඒ නිසා මම මේ අවස්ථාවේ කියනවා මේක ප්‍රායෝගික හිතන්න මේක විවෘත කරන්න. විවෘත කිරීම තුළ විදේශ විනිමය ආරක්ෂා කරගන්න. ඒ වගේම
ගරු මන්ත්‍රීතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙන්නේ.
තව මට මිනිත්තු 25ක් තිබ්බා. තව මිනිත්තු 3ක් මම ගන්නම් කතා නැගතුමනි. ඒ නිසා මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා. දැන් කොහොමද ආදායම් උත්පාදන ක්‍රම ඇති කරන්න පුළුවන්න්නේ? දැන් මෙතන තියෙන එන අවුරුද්දේ 75,000ක රැකිරක්ෂ දෙන්න හදනවලු. දැන් රැකිරක්ෂ දෙනවා විතර නෙමෙයි මේකෙන් අන්තිමට බිලියන් 110ක් කියන්නේ කෝටි 1,700ක් යනවා මේක වියදම දරන්න. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ආයතනය දැනට බිලියන් 684ක accumulated loss එකක් තියෙනවා. ඒ accumulated loss එකේ අන්තිමට පාඩු ලබන ආයතන සාමාන්‍යයෙන් මේ බෝනස් ගෙවන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේ ශ්‍රී ලංකා ආයතනයේ මිලියන් 600ක් ගෙවන්න 13 වෙනිදා මම මෙතන මේ සභාගත කරනවා. මේ
2000 කාලය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා අවසන් කරන්න.
25 වෙනිදා මේ සම්බන්ධයෙන් ඒ ලියුම මම සභාගත කරනවා. මේකෙන් අන්තිමට වෙන්නේ මිලියන් 600ක් ගෙවනවා පාඩු ලබන ආයතනය. ඒ වගේම තමයි දුප්පත් රටක් කියන අපි කැබ් ගොඩක් ගේනවා ලස්සන රටක් හදන්න හදනවා කියන කරුණාකර මේ මිලියන් 1,775ක කැබ් ඒකේ තියෙන වියදම මේව කරොත් අපේ ව්‍යසනයට බිලියන් 42ක් නැත්නම් කෝටි 420ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ අපනයන කරපු රටක් ලෙස තමයි මේ රටේ මල් එහෙම අපනයන කරපු රටක්. ඒ හියුජේ කම්පැනි හැලා කිව්වම ජපානයට ඒ රටේ වුණා. දැන් අපි චීනෙන් ඉන්දියාවෙන් ආනයන කරනවා. මේ ආනයන කරන නිසා විදේශ විනිමය අපිට ආරක්ෂා කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි රැඩිකල් ගමනක් ආරම්භ කරන්න අවශ්‍යයි මේ සම්බන්ධයෙන්.
අවසන් කරන මන්තුම කාලය
අවශ්‍යයි. මන්තුමයි මං ගන්නෙ. කොළඹ ජපානයේ 1948 අපට ඒක පුද්ගල ආදරම 48යි ජපානයේ 49 තිබ්බාම අද ඒගොල්ලන්ගේ ආර්ථික ට්‍රිලියන් 4.1යි අපේ බිලියන් 98යි. බිලියන් US ඩොලර් මිලියන 88යි. ඊට පස්සේ චීනය අපි ආදේශ කරන්න ගියා දෙදස්දාහතේ ඒගුලුම් පටන්ගනුට අපි එක සමමට්ටමේ තිබ්බේ. අද ඒගුළුන්ගේ ආර්ථිකය ට්‍රිලියන් 18 දසම 7යි. අපේ තාම බිලියන් 98යි. ඒ වගේම මේකේ අද ඒගුළුන්ගේ US ඩොලර් බිලියන් 476යි. අපේ බිලියන් 98යි. ඒ වගේම තමයි සිංගප්පූරුව පොඩි රටක්. නමුත් ඒගොල්ලෝ 575යි අපේ 98යි. ඉතින් මම මේ අවස්ථාවේ කියන්නේ කරුණා කළා. අපිට අවශ්‍ය වන්නේ
මේ
රැඩිකල් ආර්ථික වර්ධනයක් ඇති කරන්න කරුණා කළ රුපියල් ආරක්ෂා කරන්න. අපි එදා කිව්වම කාර් වලට මේක විවෘත කරනකොට ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් ආරක්ෂා කිරීම. හැම රුපියලක්ම අවප්‍රමාණ වෙන එක අපිට අන්තිමට බිලියන් 40ක් අලාභ වෙනවා අපේ බජට් එකට.
ගරු කුමාර් ජයකොඩි මහත්මයාට විනාඩි 10ක කාලයක් තියෙනවා
අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.